ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
ඔබේ ප්‍රජාවේ සිදුවන දෑ සහ ඔබේ සංවාද සඳහා දැන් SBS සිංහල වැඩසටහන ඔබ වෙනුවෙන්ම
කාලීන වශයෙන් වැදගත් වන කාරණා සම්බන්ධව අපේ මව්බිමට අදාළ වන කාරණා සම්බන්ධව අපි කතාබහ කරමින් යන තවත් එක් කාරණාවක්කට අපේ අවධානය යොමු වෙනවා. දකුණු ආසියාතික කලාපයේ දැවැන්තම ජන අරගලයක් කරහා පාලන තන්ත්‍රය වෙනස් කරන්නට ශ්‍රී ලංකාවේ ඇතිවුණුවේ ජන අරගලය, එවැගේම ඒ ඇතිවුණු දේශපාලනික වෙනස සම්බන්ධව තියෙන අන්තර්ජාතික අවධානය තාම අඩු වෙලා නැහැ. මේ කොයියම් වූ අරගලයක් හරහා ශ්‍රී ලංකාවේ පත්වන කුමන හෝ රජයකට ආණ්ඩුවකට භූදේශපාලනිකව ගනුදෙනු කරන්නට සිදුවන කාරණා එතරම් සුළුපටු කාරණා නෙවෙයි. මොකද ගෝලීය භූදේශපාලනික කාරණා සම්බන්ධව කතාබහ කරද්දී වඩාත් සංකීර්ණ තත්වයකට ලෝකය තල්ලු වෙමින් යන්නේ. විශේෂයෙන්ම දකුණු ආසියාතික කලාපයේ ආසියා පැසිෆික් කලාපය පිළිබඳව කතාබහ කරද්දී අපේ මව්බිම ශ්‍රී ලංකාවේ පිහිටීම, ඒ වගේම දැන් අපි මේ ජීවත් වන රට ඔස්ට්‍රේලියාවේ පිහිටීම, මේ හැම එකක්ම අපි කල්පනා කළොතින් කලාපීය බලවතුන් සමග ගනුදෙනු කරන්නට සිදුවන මේ භූදේශපාලනික කාරණා එන්න සංකීර්ණ වන තත්වයක් තියෙනවා. ඔබ දන්නවා අපි මේ ජීවත් වන ඔස්ට්‍රේලියාව මේ රටත් චීනයත් සමග විශාල අර්බුදයකට පසුගිය කාලයේදී නතු වෙලා හිටිය. දැන් මේ පත්තුණු අලුත් ආණ්ඩුවත් සමග ඒවා යම් ආකාරයකට ඒ භූදේශපාලනික කාරණා සමතයකට පත් කර ගනිමින් යනවා. ඉතින් විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වගේ සංවර්ධනය වෙමින් පවතින රටක්, ඒ වගේම දකුණු ආසියාතික කලාපයේ බලවතා විදිහට ඉන්දියාව ආසන්නයේ තියෙන රටක්, ඒ වගේම දැඩි මිත්‍රශීලීත්වයක් පවත්වාගෙන යන චීන බලවතා සමග තියෙන සම්බන්ධතාව, මේ හැම එකක්ම අපිට සුළුකොට තකන්නට බෑ. මේ කාරණාවට විශේෂිත වුණු අතුරු කාරණා එකතු වෙන්නට පටන් ගත්තා යුවාන් වැන් 5 කියන මේ විශේෂිත අධිතාක්ෂණික චීන නෞකාවට ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට පැමිණීමට ශ්‍රී ලංකාව අවසර ලබා දීමත් සමඟ. කලාපීය බලවතා විදිහට, සාක් බලවතා විදිහට ඉන්දියාව දැඩි කලබලයකට පත් වුණා. ඉතින් අපි මෙහිදී යම් විමර්ශනයක් ලබා ගන්නට බලාපොරොත්තු වෙනවා. භූදේශපාලනිකව අන්තර්ජාතිකව ශ්‍රී ලංකාවට මුහුණ දෙනට මේ සිදුවන කාරණාවේදී ශ්‍රී ලංකාවේ කාර්යභාරය කොයි ආකාරයේද, ඒ වගේම මොන වගේ කරුණු සම්බන්ධයෙන්ද අප මව්බිම ශ්‍රී ලංකාව විමසිලිමත්ව සිටිය යුත්තේ, විශේෂයෙන්ම මේ නව දේශපාලනික පෙරලයත් සමඟ. මගේ ආරාධනාව යොමු වෙනවා මේ සම්බන්ධව කතාබහ කරන්න අන්තර්ජාතික දේශපාලනික විචාරක, ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ශ්‍රී ලංකා නීති නියෝජිත ආචාර්ය දයන් ජයතිලක මහතාට. මුලින්ම මම ඇත්තටම කෙටි විමසුමක් ඔබෙන් ලබා ගන්න කැමැති. චීනයේ හම්බන්තොට වරායට මේ යුවාන් වැන් 5 කියන නෞකාව එමීමට ගත්ත තීරණය ටිකක් කල්පනාකාරීව විමසලා බැලුවතින් ඔබේ දෘෂ්ටියට අසු වෙන්නේ කොහොමද? මොකක්ද මේ චීනය ඇයි මේ වගේ ක්‍රියාමාර්ගයක් අරගත්තේ කියන කාරණාව සම්බන්ධයෙන්?
චීනය ඒ ක්‍රියාමාර්ගය ගැනීම ඉතාමත්ම ස්වභාවිකයි. අපට චීනයට දොස් පවරන්න බෑ. චීනය සිය නාවික හමුදාව, නාවික බලය සීක්‍රෙන්ම වර්ධනය කරලා තියෙනවා විශාල ආයෝජනයක් කරලා. එනිසා චීනය දැන් කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයට පුළුවන් නම් යුද නැව් සහ ඒ යුද නැව් වලට සහාය දෙන නැව් චීනට ඉටුවට ගේන්න චීනට පුළුවන් ලෝකයේ ඕනම තැනක තමුන්ගේ නැව් එහා මෙහා යවන්න කියලා. ඒක තමයි චීනය එක කරේ. දැන් චීනය හිතන්න ඇති හම්බන්තොට වරාය අවුරුදු 99කට චීනයට බදු දීලා තියෙන නිසා එතනත් නතර වෙලා යන එක පහසුයි කියලා. ඒක තමයි චීනය පැත්තෙන්. ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවේ පැත්තෙන් මේක ගැන කලින් හිතලා මතලා මීට වඩා හොඳට මේක පාලනය හා පරිපාලනය නොකළේ ඇයි කියන ඒක චීන වර්ධන්න නෙවෙයි ලංකාවේ මෝඩකමක්.
ඔව්, දැන් මෙතනදී මේ ඉන්දියාවේ ක්‍රියාකලාපේ ටිකක් අපි විමසලා බැලුවොතින් ආචාර්ය ජයතිලක මහතා, අපි දන්නවා මේ කලාපීය බල අරගලයක නියැලිලා සිටින ඉන්දියාව විශේෂයෙන්ම දකුණු ආසියාතික කලාපයේ තමන්ගේ බලය රඳවා පවත්වා ගැනීම කියන කාරණාව සම්බන්ධයෙන්. එතකොට ශ්‍රී ලංකාව අපි දන්නවා රාජපක්ෂ පාලන සමයේදී දැඩි මිත්‍රත්වයක්, සමීප සබඳතාවක් ඇති කරගත්ත චීනයත් එක්ක. දැන් එතකොට මේ කාරණාවේදී දැන් ශ්‍රී ලංකාවට කොයි වගේ මිත්‍ර සබඳතාවක් කළමනාකරණය කරගත්තොත් හොඳයි කියලාද ඔබට හිතෙන්නේ මේ රටවල් දෙක සමගම?
අත්ත වශයෙන්ම සැබෑ කරුණු කාරණා ගත්තහම චීනයට ලංකාව අවශ්‍ය තරමට වඩා කිට්ටු උනේ නායකයෝ දෙන්නෙක් යටතේ. නායකයෝ කියලා කියන්නේ රාජ්‍ය නායකයෝ මත තමයි එක්කෙනෙක් රාජ්‍ය නායකයෙක් අනිත් එක්කෙනා ඒවකට රාජ්‍ය නායකයෙක් කියලා හිටින්නේ. ඒ තමයි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා සහ කොටාදේ රාජපක්ෂ ජනාධිපතිතුමා. දැන් මේකට පක්ෂ දෙකකින් ආවත් අපිට දැන් පේනවා කොටාදේ රාජපක්ෂ ඉතුරු ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැති හැටියට පත් කරනවා. ඉතින් යම් කිසි සමීකරණයක් තිබුණු බව නම් පැහැදිලි. නමුත් ඒ දෙදෙනා යටතේ තමයි ලංකාව සිය සුපුරුදු මිත්‍රත්වයෙන් ඔබට ගිහිල්ලා චීනයට උවමනාවට වඩා හේතු වෙන්න පටන් ගත්තා. පළවෙනි එක හම්බන්තොට වරාය. දැන් හම්බන්තොට වරාය නිර්මාණය වෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යටතේ හම්බන්තොට වරාය චීනයට ලියලා දුන්නේ නැහැ අවුරුදු 99කට. ඒක කළේ අගමැති රනිල් වික්‍රමසිංහ යහපාලන ආණ්ඩු සමයේදී. දැන් එතනින් තමයි ඉන්දියාව සහ ඇමරිකාව හම්බන්තොට වරාය ගැන හැමදාම තිබුණු තකය තහවුරු කරගන්න පටන් ගත්තා. ඒක නොකළ යුතුව තිබුණු දෙයක්. දැන් SWRD බණ්ඩාරනායක අගමැතිතුමා කාලේ ඉඳන් චීනය සහ ලංකාව අතර ඉතාම කිට්ටු සම්බන්ධකම් තිබුණා. ආණ්ඩු බලයේ ඉන්නේ කුමන පක්ෂයද කියන එක නොතක. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ලංකාවේ ළමයින්ට නොමිලේ පාසල් නිලඳුන් දෙනකොට ඒ රෙදිපිලි ලබා ගත්ත චීනෙන්. චීනේ නොමිලේ ඒ රෙදිපිලි දුන්නේ. ඒ තරම් කිට්ටු සම්බන්ධකමක් ඔවුන් අතර තිබුණා. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඒ කවුරුත් නොකරපු මෝඩකමක් කරා. ඒ තමයි දෙසරයක් චීන ජනාධිපති ලී ජින්පින් සමග කරපු දුරකථන සාකච්ඡාවලදී එතුමා යමක් කිව්වා. ඒ කියපු ඒ දේ නිල ප්‍රකාශනවල ඇතුළත් වුණා. ඒක තමයි අපි චීන කොමියුනිස්ට් පක්ෂයේ ගවර්නන්ස් එක්ස්පීරියන්ස් ආණ්ඩු කරන අත්දැකීම ඉගෙන ගන්න කැමති. දැන් මේක තේරුම් ගන්න ඕන. කිසිම ඊට කලින් කිසිම නායකයෙක් එහෙම කිව්වේ නැහැ. ලංකාවේ නායකයෝ හැමෝම ගරු කරා චීන කොමියුනිස්ට් පක්ෂය චීනය වෙනුවෙන් කරපු ඒ මහා ඓතිහාසික සේවයට. නමුත් ලංකාව වශයෙන් ගත්තම ලංකාව හැමදාමත් බහුපාක්ෂික ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් සහිත ඒකපාක්ෂික ආණ්ඩු ක්‍රමයක් නැතිව බොහොම සාඩම්බරෙන් ප්‍රජාතන්ත්‍රවාදී රැක්ක ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ හිටපු රටක් හැටියට තමයි හිටියේ. චීනයත් එක්ක මිත්‍රත්වයට ඒකෙන් කිසිම හානියක් ප්‍රශ්නයක් උනේ නැහැ. නමුත් පළවෙනි වතාවට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කිව්වා චීන කොමියුනිස්ට් පක්ෂය ආණ්ඩු අත්දැකීමෙන් අපි ඉගෙන ගන්න කැමතියි. ඒකෙන් ආපහු ඉන්දියාව සහ ඇමරිකාව සහ මේ ක්වඩ් නැත්නම් චතුරාශ්‍රය ඉන්දියාව, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, ජපානය කියන රටවල් හතර බලන්න පටන් ගත්තා. ලංකාවේ හැමදාමත් තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයෙන් ඔබට ගිහිල්ලා චීන කොමියුනිස්ට් පක්ෂයේ ආණ්ඩු කරන ආකෘතිය ලංකාවට රිංගවා ගන්න උත්සාහයක් තියෙනවාද කියලා, නැත්නම් චීනය එහෙම රිංගන් ඒක රිංගවන්න උත්සාහ කරනවාද කියලා. අත් වශයෙන්ම ලී ජින්පින් ජනාධිපතිතුමා නෙමෙයි ඔය වචන කිව්වේ. ඒක කිව්වේ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ. ඉතින් මේ සිද්ධීන් දෙක හම්බන්තොට වරාය අවුරුදු 99කට චීනට බදු දීම, රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිතුමාව ඉන්නකොට සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් චීන කොමියුනිස්ට් පක්ෂයේ ආණ්ඩු ආකෘතිය ඉගෙන ගන්න ඕනේ කියලා දෙසරයක් පැවතීමෙන් තමයි ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය ලංකාව දිහා වෙනස් ආකාරයකට බලන්න යුතු.
දැන් ඔබේ දැනුවත් භාවයට අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා එවන්නක් ප්‍රකාශ කිරීමට හේතු පාදක වුණු කාරණා කුමක්ද? ඔහු එතනට යම් ආකාරයකට තල්ලු කිරීමක් සිදු කළාද දේශපාලනිකව?
දැන් එතුමා උංගක් මෝඩකම් කරා. මේකත් මෝඩකමක්. නමුත් එතුමා මේ මොලේ නැති මනුස්සෙන් නෙමෙයි. ඉතින් මේක හොඳට හිතලා මතලා තමයි කිව්වේ. මං හිතන්නේ ඒ කාලේ ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් නෙමෙයි රාජපක්ෂ පවුලට අදහසක් තිබුණා තමුන්ගේ ආධිපත්‍ය දිගුකල් පවත්වාගෙන යෑමට නම් ලංකාවේ තියෙන ආණ්ඩු ක්‍රම මාදිලියට වඩා වෙනස් දෙයක් තරහා යන්න ඕනේ කියලා. දැන් චීන කොමියුනිස්ට් පක්ෂයත් එක්ක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පෝට්ටුව ඉහළ පෙළේ සාකච්ඡාවක් කළා ආණ්ඩු කරන අත්දැකීම් ගැන ඉගෙන ගන්න. ඒකදී නම රාජපක්ෂ මහත්මයා ඒක සාමාජික ටීම්ස් දෙකක් අතර සාකච්ඡාවක්. චීන පැත්තෙන් ඉතාම ප්‍රබල කොමියුනිස්ට් පක්ෂයේ චරිතයක් ඒකට සහභාගී වුණා. ගෝටාබේ රාජපක්ෂ මහතා හිටපු හමුදා නිලධාරීන් කේන්ද්‍ර කරගත්තු ආණ්ඩු ක්‍රම ශෛලියක් නැත්නම් මාදිලිය ක්‍රියාත්මක කරගෙන ගියා. ඒත් එක්කම රාජපක්ෂ පවුල් බලය තහවුරු කිරීමේ ව්‍යාපෘතියක් කත්තියදිලා හිටියා. මේ ව්‍යාපෘති දෙක එක වුණා. එනිසා ලංකාව මියන්මාරයක් බවට පත් කිරීමේ එක්තරා සතක් නොතිබුණා නෙමෙයි. ඒකට චීන ආකෘතිය හොඳයි කියන අමුතු සහ විකෘති තැනට එවකට ලංකාවේ රාජ්‍යපාලකයෝ ගියා. සහ පහලක පවුල. හැමදාමත් අපේ තිබුණු තරංගකාරී බහුපාක්ෂික දේශපාලනයෙන් ඉවත් වෙලා වෙන ආකෘතියක් මෙතන ඉදි කරන්න උත්සාහ දරුවා. ඒ උත්සාහය අද තවදුරටත් ඉදිරියට යනවා. හේතුව ලංකාවේ අවුරුදු 75ක නිදහස් ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට මහජන ඡන්දයෙන් තෝරා කිසිම මහජන ඡන්දයකින් පාළිබිඳු ඡන්දකින් පවා තෝරාපත් නොවුණු රාජනායකයෙක් අපට ඉන්නවා. ඉතින් ඒක තමයි දැන් තාමත් යන්නේ ඔය ආකෘතිය නැත්නම් රෙජීම් ටයිප්. ඒ ලංකාවේ සම්ප්‍රදායික ප්‍රජාතන්ත්‍රවාදයට වඩා ඒකෙන් පිටපැනපු අධිකාරීවාදී ආකෘතියක් ඉදිකිරීමේ ගමන තවදුරටත් යනවා. ඒ ගමනේ සංදිස්ථාන තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා දෙවතාවක් ඔය ප්‍රකාශය කිරීම.
දැන් අපි දැක්කනේ දැන් ඔබත් සඳහන් කිරීමක් කරානේ මේ කුළුපග සම්බන්ධතාවය චීනයත් සමඟ ඇති කරගන්න දරපු ඒ උත්සාහය සහ බොහෝ අතීත සිදුවීම් තියෙනවා රාජපක්ෂ පාලන සමයේදී. දැන් නමුත් පසුගිය කාලවකවානුවේදී ශ්‍රී ලංකාව දැඩි ලෙසින් ආර්ථික දුෂ්කරතාවනට මුහුණ පාල සිටිද්දී චීනයේ ඔය තිබුණු ආදරය නම් ලංකාවට තියෙනවා අපි දැක්කේ නැහැ. කිසියම් වූ ආකාරයකින් ණය ලබා දීමක් හෝ ආර්ථිකමය වශයෙන් උපකාර කිරීමක් චීනෙන් සිද්ධ වුණේ නැහැ. ඔවුන් දෑත් බැඳගෙන බලාගෙන හිටියා. උපකාර කරන්න ඉදිරිපත් වුණේ ඉන්දියාව පමණයි. නමුත් එතනත් ඉන්දියාවෙත් යම් කිසි වූ උපක්‍රමශීලී මේ පරමාර්ථ තියෙනට ඇති. නමුත් ඔය කියන සම්බන්ධතාවයක් ඔච්චර දුරට ඇති කරගත්ත නම් චීනයත් එක්ක ඇයි චීනේ නිහඬව හිටියේ?
එවකට රාජපක්ෂ පවුලේ පාලනය බොහොම නග්නව කෙරිච්ච පාලනයක් නේ. මේ දැන් වගේ ඉස්සරහට වෙන තාවරි දාලා කරගෙන ගිය පාලනයක් නෙමෙයි. ඉතින් ඒ කාලේ ඔවුන්ගේ මතේ උනේ චීනයට අපි කොච්චර වැදගත් මර්මස්ථානයක්ද කියනවා නම් චීනයට වුණත් අපිට කොකා පෙන්නලා මේ ඕන විදිහට හැසිරෙන්න පුළුවන් කියලා. ඒකේ සාක්ෂිය තමයි චීන කොම්පැනියකින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ලියපු ලිපියක්. ඒ ලිපිය සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළ වුණා. කවුරුත් කිව්වේ නෑ මේක බොරුවක් බොරු ලිපියක් කියලා. ඒ ලිපියේ කිව්වා මෙහෙම දෙයක්. ඒ කොම්පැනිය කිව්වා අපි ෆෝචුන් 500 එකේ කොම්පැනියක්. يعني ලෝකේ ලොකුම කම්පැනි වල ලයිස්තුව ෆෝචුන් මැගසින් එකේ පළවෙනි 500 ඒ 500 අපි ඉන්නවා. ඕගොල්ලෝ ටෙන්ඩර් කැඳෙව්වා මේ මහා මාර්ගයක් සඳහා. මම හිතන්නේ මධ්‍යම මහා මාර්ගයද කොහෙද. ඒ සඳහා අපේ ටෙන්ඩරය අපේක තමයි ඕගොල්ලන්ට වඩා ලාභදායි. අඩු වියදම ඕගොල්ලන්ට යන්නේ. ඒ ලියුම් කවරේවත් කඩන්න නැතුව ඒ ඔන්විලප්පක ඒක අරින්නවත් නැතුව කවුරුත් නාඳුනන හදිසියේ හදාගත්තු ශ්‍රී ලාංකිකයයි කියා ගන්නා වූ කම්පැනි එකට ඕගොල්ලෝ දීලා තියෙනවා මේ අවෝඩ් කරලා තියෙනවා ටෙන්ඩර් එක කියලා. ඒ කියන්නේ චීනෙටත් මේ පිටිපස්සේ පිටින් යන්න එවකට පාලකයා සහ ඔහුගේ පාලක පළන්තිය. ඒ හන්ද තමයි චීනේ තරහ වුනේ. මේ ඉස්සරහට පැනලා මේ ආදාර දෙන්න යහුසුළු නෝනේ. ඊට කලින් අර පොහොර නැවේ ප්‍රශ්නයක් තියෙනවනේ. දැන් පොහොර නැවේ ප්‍රශ්නයක් දැන් ඒගොල්ලෝ එවපු ඒ පොහොර බාල වර්ගයේ පොහොර. ඒක අපි දන්නවා. ඒක අපේ විද්‍යාත්මක ආයතන වලින් හොයලා බලලා තියෙනවා. නමුත් කවුද ඒගොල්ලන්ට ගේවන්න කිව්වේ? එහෙනම් අපි කියන්න බෑ අපිට මේකට සාතිකයක් දෙන්න නම් ඕගොල්ලෝ අපේ මේ ආයතන වලින් සාතිකය ඉස්සර ලබා ගන්න ඕනේ කියලා. ඒක ඉවරන කලින් කවුද ඒගොල්ලන්ට ඒ ඕඩර් දුන්නේ? අපේ කට්ටියනේ. අපේ කියලා කියන්නේ පව් ගියාන්ඩ් වෙන මම තාම මෙතන ඉන්නවා ඇති. එහෙම කවුද කියලා අපි දන්නේ නැහැනේ. ඉතින් ඔය සිද්ධි දෙක නිසා චීනේ ඉස්සරහට පැනලා අපිට සායසිට දුන්නේ. දැන් කියනවා අපි ඔහොම ණය ප්‍රතිවිව ගත කරන්න, අපි ඕන්නම් තව ණයක් දෙන්නම්. ඒ ණයක් දුන්නේ නැහැනේ.
දැන් චීනයේ ණය ලබා දීම ඇත්තටම එක්තරා ආකාරයකට මේ ආර්ථික උගුලකට ශ්‍රී ලංකාව හසු කරලා මේ වෑයමකුත් එතන තිබුණා නේද? එතකොට ඔය කියන ආකාරයට උඩ පැනලා ණය දෙනවා නම් හැම එකක්ම ගැනීමක් සාධාරණයි.
ඒක ඒක දැන් අමුකෝ ලෝකේ ගත්තාම අප්‍රිකාවේ. එතකොට බොහෝ රටවල්වල ඔය චීනෙන් ණය ගත්තා. ඊට කලින් වකවානුවක් ගත්තාම අපි ගත්තොත් 1970 ගණන්වල 80 ගණන්වල ජපානයෙන් ණය ගත්තා. ඇයි? ඒ වකවානුවේදී විශාල ප්‍රාග්ධන ස්කන්ධයක් අතිරික්තයක් එක්කහු වෙලා තියෙන රටවල් වලින් තමයි බොහොම සල්ලි ගන්න පුළුවන්. 70 ගණන් 80 ගණන්වලදී ජපානය. පහුගිය කාලේ චීන. ඉතින් හුඟක් රටවල් වල දැන් කියමු ඇමරිකාව වගේ රටක් ගත්තාම තමුන්ගේ රටේ උටත් අන්තර් ව්‍යුහයන් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් පරණයි. හේතුව මේ කොම්පැනි කාර්යෝ ඌවට ආයෝජනය කරන්නේ වෙන රටවල් වල. ඉන්දියාවෙත් සෑහෙන කාලයක් යනවා චීන වගේ නෙමෙයි ඉක්මනට තීන්දුව ගන්න බෑ. ඉතින් චීනෙන් අපි විතර නෙමෙයි අනිත් රටවල්ලුත් ප්‍රාග්ධනයෙන් ලබා ගත්තා ණය වශයෙන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒක කුමක් සඳහාද අපි පාවිච්චි කරේ කිය. දැන් බලන්න මත්තල බලන්න අම්මන්තොට ඒ ඔක්කොම එක එක පලාතේනේ. ඕකද කරන්න ඕන අර තමුන්ගේ වැයික්කියේ තමුන්ගේ රාජධානිය මේක වර්ධන කරන්න ඕන කියලා හැම එකක්ම ඕක අස්සේ ඔබණ්ඩ හැදුවා. එතකොට දැන් මේ මේ අර කුළුණ කුළුණේ මොකද්ද වෙලා තියෙන්නේ? මේ මොකද්ද ලැබිච්ච ප්‍රයෝජනේ අපිට ওই කුළුණේ? ඉතින් ඒ ඔක්කොම චීන කිව්වේ නෑනේ අපි ඕන් අපි ඕගලන්ට වරායක් හදන්නම් කවුරුත් නොවන ගුවන් තොටුපළක් හදලා දෙන්නම් ඌතම කුළුණක් අපි හදලා දෙන්නම් කියලා කිව්වේ නෑනේ. අපි නේ ඉල්ලුවේ. ඒගොල්ල කිව්වේ අපිට ණය දෙන්න පුළුවන්. ඉතින් ඔය ණය අරගෙන අපිට ඔයිට වඩා රටේ සංවර්ධනයක් වෙන දේවල් කරන්න තිබුණා. මේ රටේ රාජපාලක විදිහට තියෙනෝනේ ඒ පිටරටවල් වලින් ආධාර ගත්තු අපේ ඔරුවල වානේ කර්මාන්ත ශාලාව ඒ කාලේ සමාජවාදී රටවල් වලින් ලැබිච්ච ආධාර ණය ආධාර ඔය වගේ ගොඩක් තියෙනවා. මංජු ප්‍රේමදාස මහත්තයා පාසල් නිලඳුන් දුන්න ළමයින්ට චීනේ ලැබිච්ච රෙදි පිළිවෙලින් දැන් ජපානයේ රූපවාහිනිය හදාගත්තා ජයජවදන ජනාධිපතිතුමා. අලුත් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලකුත් හදාගත්තා. ඉතින් එහෙම අපට තිබුණා ඔය චීනේ මහා ධනස්කන්ධයෙන් කොටසක් අරගෙන අපේ රට හදන්න යුද්ධෙන් පස්සේ රට හැදුවේ නේ මේගොල්ලන්ට දන් දෙන්න පුළුවන් කියලා හිතාගෙන මේ එක එක දේවල් හදාගත්තා. ඉතින් ඒකට චීනෙට බනින්න බෑ. අපේ චීනෙන්න තමයි බනින්න ඕනේ.
ඔව් මම ටිකක් කතා බහ කරන්න කැමතියි. ඒ වගේම මේ ඇමරිකාව නායකත්වයේ දෙනු ලබන මේ ඉන්දු පැසිෆික් උපාය මාර්ගික සැලැස්ම පිළිබඳව කොඩ් එක පිළිබඳව ඇමරිකාව ජපානය ඔස්ට්‍රේලියාව ඉන්දියාව කියන රටවල් හතරකින් සමන්විත මේ කණ්ඩායම ඇත්තටම ආසියා පැසිෆික් කලාපයේ සිදුකරන මේ භූදේශපාලනික උපාය මාර්ගික සැලසුම් වලට ශ්‍රී ලංකාව කොහොමද මුහුණ දෙන්නට ඕනේ? ශ්‍රී ලංකාව ඇත්තටම කොහොමද වටහා ගන්න ඕනේ මෙතනදී ඉන්දියානු ස්ථානගත වීම සහ චීනී ස්ථානගත වීම?
දැන් මේක ඔය වලවල් වලට එක වලකට ගිහිල්ලා පණිනවානේ. ඒකෙන් ගොඩ ආපුවම අනිත් වලට ගිහිල්ලා පණිනවා. ඒක මේ පහුගිය වසර කීපය තුළදී සිද්ධ වෙච්ච දෙයක්. මෙතන ඇමරිකාව සහ චීනය අතර ලෝකයේ බලය බෙදා ගැනීම සඳහා මහා විශාල අරගලයක් තියෙනවා. ඒක ලෝක ඉතිහාසයේ විටින් විට මහා බලවතුන් අතර සිද්ධ වෙන දෙයක්. ඒක ගැන අපට කරන්න දැන් නැහැ. ඒක එහෙම තියෙනවා. එතකොට ආසියාව තුළ ඉන්දියාව සහ චීනය අතර විශේෂයෙන්ම දේශ සීමාවකුත් තියෙන නිසා වෙනම තරගයක් තියෙනවා. දැන් අපි කොහොමද හැසිරෙන්න ඕනේ? අපි මේ ප්‍රශ්නෙට මීට කලින් මුහුණ දීලා තියෙනවා. ඊතල යුද්ධ කාලේ රුසියාවයි චීනය එක කඳවුරක හිටියා. ඇමරිකාව වෙන කඳවුරක හිටියා. නමුත් අපි ওই කඳවුරු දෙකෙන් එහෙකටවත් එකහු වෙන්නේ නැතුව අපි නොබැඳි ව්‍යාපාරයේ කොටස්කාරය හැටියට අපේම වූ පවුලක් අපිට විශාල පවුලක් තිබුණා. ඒ තුන්වෙනි අවකාශයේ තමයි අපි හිටියේ. නමුත් ඒ අතර වාරේ අපිට පුළුවන්කම තිබුණා විශේෂයෙන් බණ්ඩාරනායක මැතිනි කාලේ. නමුත් මේ මාතකදී ලක්ෂ්මන් කදරගම විදේශ මැතිට හිටපු කාලේ ඉන්දියාව සහ චීනය තුලනය කරන්න. එක අපි කරා සාර්ථකව. අපි කරානං ඒකන්න එක කරන්න පුළුවන් දෙයක් කන්න අපි කරේ. නමුත් අත්තරම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දෙවනි වාරේ ඉඳන් පටන් ගෙන එතනත් දේශපාලන වශයෙන් නෙමෙයි වරදගත්තේ, රාජතාන්ත්‍රික වශයෙන් නෙමෙයි වරදගත්තේ, ඔක ඇත්ත වශයෙන් වරදගත්තේ ආර්ථික ක්ෂේත්‍රේ. මං කිව්වේ අනවශ්‍ය දේවල් හදන්න චීන සල්ලි පාවිච්චි කළා. නමුත් ඇත්තරම යහපාලනය කාලේ ගෝඨාභය රාජපක්ෂගේ කාලේ යහපාලන කාලේ මොකද වුනේ? ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එපායපා කියද්දී රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ජනීවා මානවිකම් කවුන්සිලයේදී සම්පූර්ණයෙන්ම චීනය සහ ඉන්දියාවට පවා පිටුපාල ගිහිල්ලා බටහිර රටවල් උත් එක්ක එකතු වෙලා ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත කරව ගත්තා. ඉතින් අපි එක කඳවුරකට ගිහිල්ලා කෙලින්ම හේතු වුණා. එකන්තගෙන අනික් අන්තර පැන්න හම්බන්තොට අවුරුදු 99ට චීනට බද්දට තියලා. ඉතින් එකන්තයකට ගියාම ඒක බැලන්ස් කරගන්න අනිත් අන්තයටත් යන්න වෙනවයි කියලා සමහරු හිතනවා. ඊළඟට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඇවිල්ලා කරපු දෙයක්. දැන් මේ නව සම්බන්ධයෙන් වෙලා තියෙන දැන් ඒකත් ඉරිදා සන්ඩි ටයිම්ස් පත්තරේ විස්තරේ තියෙනවා. ලංකාවේ බෙයිජින් නුවර තානාපති කතා කරලා කිව්වලු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට මේක ඉක්මනට කරවලා දෙන්න. ඒක බොරුවක් නම් ඉතින් අද වෙනකොට පත්තරවල තියෙන්න ඕනේ ඒක බොරුවක් කියලා. කොහොම නමුත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ඊළඟට විදේශ කටයුතු අමාත්‍යාංශයේ කාටද කතා කරලා හා කියලා තුන්ඩුව ගත්තා මේ චීන නැවට එන්නේ කිය. එහෙම කරන්න පුළුවන්ද? ජාත්‍යන්තර ප්‍රතිපත්ති යන විදේශ ප්‍රතිපත්ති කියන මොකද ආරක්ෂක අමාත්‍යාංශය දන්නේ? දන්නේ නැහනේ. කවුරුනද ලංකා ආණ්ඩුවට බලන්න තිබුණා මේ චීන නැව මොන වගේ නැවක්ද? දැන් අර සබ්මරින්දක චීන සබ්මරින්දක 2015 ඇවිල්ලා අන්තිමට මහින්ද රාජපක්ෂ මහතාට ගෙදර යන්න උනේ. අන්න ඒ වගේ මේ නැව ආපුවාම ඉන්දියාව මේක දකින්නේ කොහොමද? අපි ඉන්දියාවෙන් ඉංගා කරනවා. ඇත්තටම කිව්වනම් කිව්වොත් අපි පෞගිය කාලේ අපි පණනල ගැට ගහගත්තේ ඉන්දියාවෙන් ඉංගා කාලා. ඒගොල්ලෝ ඒක දුන්නේ නැත්තම් අපි මීටත් වඩා අමාරු තත්ත්වයක ඉන්නේ. දැන් ඒගොල්ලෝ හිතන ඇති ඔය චීනෙත් හිටියේ නෑ අපි තමයි හිටියේ. දැන් මේගොල්ලෝ අපිට පයින් ගහලා මේ අපි එපා කියද්දි ඕන් චීන යුද හමුදාවට සම්බන්ධ නවකට එන්න දීලා කියලා. දැන් ඉන්දියාව හිතන ඇති ඉන්දියාව ඒක ගැන මොනවද කරයි නොකර ඉන්නෙත් නෑනේ. මොනවා කරයිද කියලා අපි දන්නේ නැහැ. නමුත් ඒ කියන්නේ ලංකාවේ තීන්දු ගැනීමේ ක්‍රියාදාමනේ මේක. ඒ කාලේ අගමැති වෙලා හිටියේ වර්තමාන ජනාධිපතිතුමා. ජනාධිපති වෙලා හිටියේ ගෝඨාභය රාජපක්ෂ. ආරක්ෂක ලේකම්වරයා එදත් අදත් එකයි. ලංකාව අමාරුම තත්ත්වයක ඉන්නවා. අපිට චීනෙත් ඕන ඉන්දියාවත් ඕන. චීනය ඉන්දියාවයි අතර අපි දන්නවා මේ තියුණු තරගයක් තියෙනවා. මේ පළාත ඉන්දියාව සලකන්නේ තමුන්ගේ දොරකඩ හැටියට, තමුන්ගේ දකුණු දේශ සීමාව හැටියට, උත්තුරු දේශ සීමාවේ චීනයත් එක්ක ගාගත්තා. ඉතින් මෙව ඔක්කොම හිතන්න එපා. මෙව හිතන්න ඕන රටේ ජනාධිපති අගමැති සහ විදේශමන්ත්‍රී වෙන අමාත්‍යංශ හරහා අපේ තානාපති කාර්යාල කතා කරලා ඊළඟට මෙතන විදේශ අමාත්‍යංශයේ කවුරුන් නිලධාරීට කියලා මොනව හරි අසමක් ගහගත්තාම රට මේ වගේ උගුලකට අහු වෙන එක පුදුමයක්ද? ඇයි මේ වගේ තීන්දුව ගැනීමේ ක්‍රියාදාමයන් තියෙන්නේ? යහපාලන ආණ්ඩු කාලේ ඇමරිකාවත් එක්ක ඇතිවෙච්ච සම්බන්ධකම් උත් ඔය විදිහට තමයි උනේ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ කවුරුන් නිලධාරියෙක්ගේ අසමත් ගහ ගන්නවා. හිටපු ලේකම්බරෙක් කරා මං හිතන්නේ ඒ කාලේ එවුව උනේ. දැන් අවුරුදු 74 කතන්දරයක් මෙතන නෑ. මේක පශ්චාත් යුද්ධ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සකසීම සහ පරිපාලනය කිරීමේ වැරදි තමයි මෙතන තියෙන්නේ.
ඔව්, ලංකාවේ මේ අසල්වාසී අසක් කලාපයේ ප්‍රබලයා විදිහට සැලකෙන ඉන්දියාව ඇමරිකන් වාදී වීමත් කලාපය තුළ ඉඳගෙන ශ්‍රී ලංකාව අතිශයින්ම චීනයත් සමග මිත්‍ර වීමත් හරහා ඇත්තටම ලංකාවට තියෙන මේ බලපෑම කොහොමද භූදේශපාලනිකව?
ඉන්දියාව ඇමරිකන් වාදී වෙලා නැහැ. ඒක අපිට තේරෙන්නේ යුක්‍රේන් යුද්ධ සම්බන්ධයෙන්. දැන් යුක්‍රේන් යුද්ධෙන් පස්සේ එක්සත් ජාතීන්ගේ කිසිම සංවිධානයක රුසියාව විරුද්ධව ඡන්දයක් දීලා නැහැ, කතා කරලත් නැහැ.
එතන ඉන්දියාව කරගෙන යන්නේ මේ නොබැඳි පිළිවෙතක් නෙමෙයිද?
අනිවාර්යයෙන්ම නොබැඳි පිළිවෙත. ඉන්දියාවේ හිටපු විදේශ කටයුතු ලේකම් ශිව ශංකර් මෙනන් ඒක ගැන ලියලා තියෙනවා ෆොරින් අපෙයර්ස් සංග්‍රහවට සහ ෆොරින් පොලිසි සංග්‍රහවට කීර්තිමත් සංග්‍රහ දෙකක් ඇමරිකාවේ නොන් අලයින්මන්ට් 2.0 කියලා. නව නොබැඳි කඳවුරක් දැන් කඳවුර නෙමෙයි නව නොබැඳි අවකාශයක් දැන් විවෘත වෙගෙන යනවා ලෝකේ. හේතුව උක්‍රේන් ප්‍රශ්නේදී ඇමරිකාවේ පැත්ත වේවා රුසියාවේ පැත්ත වේවා දන්නේ නැති රටවල් විශාල ප්‍රමාණයක් ලෝකෙ ඉන්නවා. ඉතින් ඇමරිකාව ඉන්දියානුවාදී. නමුත් ඇමරිකාව රුසියාවත් එක්ක සෝවියට් දේශෙත් එක්ක ගැටගැහිලා හිටපු කාලෙ වේවා, කියන්නේ 80 ගණන්වල ඇමරිකාවත් එක්ක යම්කිසි මූලෝපායික සමපාත වීමක් තියෙන මේ කාලයේදී වේවා, ලංකාව ගැන බැලුවේ සමුන්ගේ දකුණු දේශ සීමාවේ තියෙන අතිශය වැදගත් මර්මස්ථාන හැටියට. ඒ හින්දා තමයි ලංකාව උමනවට වඩා ඇමරිකාවේ පැත්තට ජයජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලේ නැවෙනකොට ඉන්දියාව සමුන්ගේ බලය පාවිච්චි කරේ. දැන් ඉන්දියාව ඇමරිකාවත් එක්ක එක පැත්තේ ඉන්නවා වෙන්න පුළුවන් චීන සම්බන්ධයෙන්. නමුත් තාම ලංකාව දිහා බලන්නේ අර විදියට. ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන හෝ විය හැකි දෙයක් සිද්ධ වෙනවා නම්, දැන් හම්බන්තොට චීනට අවුරුදු 99කට බදු දීම එවන්නක් විය හැකි තත්ත්වයක් නිර්මාණය කිරීම, මේ චීන නෞකාවට එතනට එන්න දීම ඒක ඉන්දියාව දකින්න සාක්ෂියක් ඇටියට. නම් මේක වුණා. මොන හරි ගැටුමක් තියෙනවා නම් මේක පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි වෙයි. ඒකට කියන්නේ ඩුවල් යූස් කියලා. සාමාන්‍ය සිවිල් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. යුදමය කටයුතු වලට, මූලපායක කටයුතු වලට වැදගත් වන, ආරක්ෂක කටයුතු වලට වැදගත් වන විදිහටත් චීනෙට පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඉතින් ඉන්දියාව මේකට යම් කිසි විදියකට ප්‍රතිචාරයක් දක්වයි. මං කියන්නම් අනාවැකියක්, ලංකාවේ පාලකයෝ වැඩ කරන හැටි ඕන තිරිකුණාමලයේ මොනවාරි ඉන්දියාවට දීලා තායි. දැන් ජනාධිපතිතුමාගේ ඉනිය රාජාසන කතාවේ තිරිකුණාමල ගැන නිකන් නෙමෙයි සඳහන් කරේ. තිරිකුණාමලයේ තෙල් ටැංකිය ඒ සඳහන් වුණානේ. ඉතින් චීන නැවට එන්න දෙනවා ඉන්දියාව පාකියද්දි, ඊළඟට ඉන්දියාව සංතර්පණය කරන්න ඕන් රටේ වැදගත්ම ආර්ථිකයේ ජාතික මර්මස්ථානේ මර්මස්ථාන කීපයක් දීලා දායි ඉන්දියාවට. ලංකාවට මොකද වෙන්නේ?
ඒ අතරතුරේදී මේ ඉන්දියානු ජාතික නිදහස් දිනය සනිටුහන් කරමින් ඉන්දියාවත් මේ අධිතාක්ෂණික නිරීක්ෂණ ගුවන් යාන ලබා දෙනවා ලංකාවට. ඒ මොකක්ද එතනදී ඉන්දියාව බලාපොරොත්තු වෙලා
තියෙන්නේ? ඒක ගිවිසුම් වෙලා තිබුණ මීට කලින්. නමුත් ඒකෙත් තේරුම් ගන්න ඕනේ ඒ අපට දෙන ඒ ගුවන් ඩෝනිය ගුවන් යානාව සහ අපි දැන් එකඟ වෙලා තියෙනවා ඉන්දියාවත් එක්ක තවත් ඔය විදිහේ නිරීක්ෂක මර්මස්ථාන එකට ගොඩනගන්න. ඕවවල ඉන්දියානු විශේෂඥයොත් ඇඳිලා එන්නේ. ඒකත් විසුමේ කොටසක්. එහෙම වුණාම හොඳට තේයි චීනයි ඉන්දියාවයි මේ රටේ තමුන්ගේ තියුණු තරඟය කරගෙන යයි. දැන් ඕක ඉතිහාසය අපි දැකලා තියෙනවා. චීනේ විප්ලවයට කලින් මාවසෙතුන් කිව්වා චීනය ඇවිල්ලා අර්ධයටත් විසක්. ඇයි අර්ධයටත් විසක් කියන්නේ? පූර්ණයටත් විසක් කියන්නේ එක අධිරාජ්‍යවාදී රටකට නතු වෙච්ච රටක්. අන්න ඒක තමයි කොලෝනියල්. පූර්ණයටත් විසක්. අර්ධයටත් විසක් කියලා කිව්වේ විදේශ රටවල් ගණනාවක් ඔය වරායන් චීනේ කාලේ අල්ලගෙන නගර අල්ලගෙන එකිනෙකත් එක්ක තරඟ කරගෙන හිටියා. අපෙත් සිද්ධවන්නේ අන්න ඔය වගේ දෙයක්. චීනේදී විප්ලවයක්ම කරන්න උනා. ඒක ඉවර කළා නම් නමුත් මෙහේ චීනය සහ ඉන්දියාව කියන රටවල් දෙක සහ ඉන්දියාව පසුපස ඇමරිකානු සුපිරි බලවතා ඉන්නවා චීන ප්‍රශ්නයේදී. ඉතින් මේගොල්ලන්ගේ කෙලිබීමක් නෙමෙයි රණබීමක් බවට පත් වෙනවා. මේක තමයි අපේ ඇස් ඉදිරි පිට අපිට තියෙන එකම තන, අපේ දිවයිනට සිද්ධ වෙන දේ සහ සිදු කරවන දේ.
හොඳයි, මම අවසාන වශයෙන් දැනගන්න කැමති දැන් මේ පත් වෙලා ඉන්න නව ආණ්ඩුව, ඒ වගේම ශ්‍රී ලංකාවේ දැනට තියෙන ආර්ථික තත්ත්වය, මේ කාරණා හමුවේ මේ පත් වෙලා ඉන්න අලුත් පාලනාධිකාරිය අමාරුවෙන් ගෙනෙන ආර්ථිකයත් එක්ක කොයි වගේ භූදේශපාලනික ගනුදෙනුවකද නිරත වෙන්නට ඕනි චීනය සහ ඉන්දියාවත් එක්ක උපක්‍රමශීලීව?
දැන් පළවෙනි එක පාලන තන්ත්‍රයක් ලෝකයේ අනිත් රටවලුත් එක්ක ගනුදෙනු කරන්න කලින් ඉස්සර තමුන්ගේ රටේ මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න ඕන. කිසිම ඡන්දකින් පත් නොවුනාර පාර්ලිමේන්තුවේ නිලවරණයෙන් පමණක් රටේ නායකයාට පත් වෙලා තියෙන ජනාධිපති වික්‍රමසිංහ දැනගන්න ඕනේ අපේ රටේ ක්‍රමයේ කොයි වගේකක්ද මේ ව්‍යවස්ථාවේ කොනකින් රිංගලා ජනාධිපති හැටියට හිටියත් අපේ රටේ මිනිසුන්ට හැමදාමත් හිටියේ තමුන් පත් කරගත්තු රාජ්‍ය නායකයෙකු නායකාව. අද රටේ මිනිස්සු ඉන්නේ විශාල විඥානමය පරිවර්තනයක් සිදුවෙමින් පසුව. ඒ කියන්නේ අරගලයක් කියන්නේ ඓතිහාසික අත්දැකීම හරහා ආපු බොරුව ලේසියෙන් ගිලින් නැති විකල්ප චින්තනයක් සහිත විරෝධාකල්ප සහිත නව පරපුරක් මිලෙනියල් පරපුරක් කේන්ද්‍ර කරගත්තු මහජනතාවක් ප්‍රජාවක් තමයි අද ලංකාවේ ඉන්නේ. ඉතින් 169ක් ඡන්දයක් දිනපු රාජ්‍ය නායකෙක් එළවල දාපු රටේ විඥානය වෙනස් වෙලා නැහැ මේ ඡන්දෙපත් නොවෙච්ච නායකයෙක් ආවා කියලා. ඉතින් පිටරටවලුත් එක්ක ගනුදෙනු කරන්න නම් ඒ පිටරටවල දැනගන්න ඕන අපිත් එක්ක ගනුදෙනු කරන මේ පුද්ගලයාට තමුන්ගේ රටේ මිනිසුන්ගේ සහයෝගය තියෙනවා කියලා. එහෙම සහයෝගයක් නැති බව මුළු ලෝකෙම දන්නවා. ඉතින් ඉස්සෙල්ලා මේ රටට මහජනතාව පත් කරපු මහජනතාවගේ කැමැත්තක් සහිත පාලකයෙක් සහ ආණ්ඩුවක් තියෙන්න ඕනේ. ඊට පස්සේ තමයි ලෝකෙත් එක්ක හරියට ගනුදෙනු කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නොවුනොත් එක්කෝ ලෝකේ කොයි බලවතා වුණත් ඉල්ලන ඕන දෙයක් දෙන්න වෙනවා. හේතුව තමුන් දන්නවා, ඒගොල්ලෝ දන්නවායි කියලා තමුන්ට මහජනතාවගේ සහයෝගයක් නැහැ කියලා. එහෙම නැත්තම් ලෝකේ ඒ රටවල් දැනගන්නවා අයියෝ වැඩක් නැහැ මේගොල්ලොත් එක්ක ආර්ථික ගිවිසුම් වලට හරි ඕන දෙයකට අවිල්ලා ඕක ක්‍රියාත්මක කරන්න බෑ. හේතුව මිනිස්සු විරුද්ධවන්ත. මේ ආර්ථික අර්බුදය ඇති කරේ මේ රටේ මහජනතාව නෙමෙයිනේ. ආර්ථික අර්බුදය ඇති කරේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා සහ ඒ පවුල තාම බලයේ ඉන්න සහ යහපාලන ආණ්ඩුව කාලේදී මහින්ද රාජපක්ෂ ඊට කලින් ගත්තු ණයට වඩා විශාල ගුණයකින් පිටරට ණය ගත්තු රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඒ කාලේ දැන් ජනාධිපතිතුමා. ඉතින් මේ අර්බුදය නිර්මාණය කරපු උදවියගෙන් විසඳුම් හොයන්න බැරුව පමණක් නෙමෙයි, ඒ නිර්මාණය කරපු උදවිය දැන් මහජනතාවට කියන ඕන් දැන් තිත්ත බෙහෙත් ඕගොල්ලන්ට බොන්න වෙයි කියලා. ඉතින් මිනිස්සු එක පිළිගන්නේ නැහැ නේ, පිළිගත යුත්තේ නැහැ. ඉතින් ආර්ථික අර්බුදෙන් ගොඩේ මේ බර මහජනතාවගේ කරපිට දාලා ඒක එහෙම ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා හිතාගන්නත් බෑ. ලෝකේ අනිත් රටවල ඇමරිකාව වේවා, රුසියාව වේවා, චීනය වේවා, ඉන්දියාව වේවා, ඒගොල්ලන්ට තේරෙනවා මේක කරන්න බැරි දෙයක් කියලා. මිනිස්සු මේ අඬුවත් එක්ක නොවන නිසා ඉතින් ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඔය ආර්ථිකයෙන් ගොඩ එන වැඩේ වුණත් ආර්ථික අර්බුදයෙන් ගොඩ එන IMF එකත් එක්ක සාකච්ඡා කරන ඒව කිසිම දෙයක් සාර්ථකව කරගන්න බැරි වෙනවා. සාකච්ඡාව සාර්ථක වෙන්නෙත් නැහැ. ඒගොල්ලෝ ඉල්ලන කොන්දේසිත් වැඩි වෙනවා. හේතුව දන්නවා මේ මේ ආණ්ඩුවට මේ ගිවිසුමක් ක්‍රියාත්මක කරන්න බෑ. ආමියක දාලා තමයි කරන්න වෙන්නේ කියලා. එතකොට වෙන වැඩි මිනිසුත් මේ ඒ රටවල් වල සහ ආයතන වල මිනිස්සු දන්නවා. ඉතින් අනවශ්‍ය හිරවීමකට තමයි ආණ්ඩුවත් රටත් දැන් හිර වෙලා තියෙන්නේ, ජාත්‍යන්තර වශයෙන් සහ දේශීය වශයෙන්.
හොඳයි, අද අපේ උත්සාහය උනේ මේ වෙනකොට ශ්‍රී ලංකාවට පැමිණලා තියෙන යුවාන් වැන් 5 කියන මේ අධිතාක්ෂණික චීන නෞකාවත් සමගම කලාපීය වශයෙන් භූදේශපාලනිකව ශ්‍රී ලංකාවට අත්වලා තියෙන මේ බලපෑම සහ ශ්‍රී ලංකාවට මුහුණ දෙන්නට සිදුවලා තියෙන තත්ත්වයත් සමගින් දැන් මේ අලුතෙන් පත්වලා තියෙන නව පාලනාධිකාරියට කොයි වගේ ගනුදෙනුවකද නිරතවන්නට සිදුවන්නේ කියලා ඉන්දියානු බලවතා සහ චීන බලවතා සමගින් කටයුතු කිරීමේදී ඒ සඳහා යම් කිසිවු නිර්වචනයක් ලබා ගැනීමේ අභිලාෂයෙන් අපේ ආරාධනාව යොමු වුණේ ආචාර්ය දයන් ජයතිලක මහතාට. බොහොම ස්තුතියි ජයතිලක මහතා SBS සිංහල සේවයට මේ සාකච්ඡාවට සම්බන්ධ වීම පිළිබඳව. එහෙමනම් අපි ඔබට ආයුබෝවන් කියලා සමුදෙනවා.
ආයුබෝවන්, බොහොම ස්තුතියි.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.